සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තෝ සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස් නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස් නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස් අප්පමාදේන මඝවා දේවානං සෙට්ඨතං ගතෝ අප්පමාදං පසං සම්ති පමාදෝ ගරහිතෝ සදාති සද්ධාවන්ත පින්නතුනි හැමදෙනාම ටික වෙලාවක් ධර්ම ශ්‍රවණය කරන්න සූදානම් වෙන්නේ අද ධර්ම දේශනාවෙහි දායකත්වයෙන් දරන්නේ ඕස්ට්‍රේලියාවේ පදිංචි තනුෂ්කා සමරසිංහ මහත්මිය සහ මහෝදය පල්ලාවල පුතණුවන් විසින් අභාව ප්‍රාප්ත වන්නට දුනු රවීන්ද්‍ර සමරසිංහ පියාණන්ට සහ මංජු ගයාන් පල්ලාවල ස්වාමි පුරුෂයාණන් ඇතුළු පවුලේ මිය පරලෝකීය සියලුම ඥාති හිත මිත්‍රාදීන්ට පුණ්‍යානුමෝදනා කිරීමත් සුජීවත්ව සිටින නන්දනී වීරසිංහ මෑණියන් වහන්සේ ඇතුළු පවුලේ සියලුම වැඩිහිටි සහෝදර සහෝදරියන් දූ දරුවන් හිත මිත්‍රාදීන් සියලු දෙනාට නිදුක් නිරෝගී සුවය චිරජීවනයේ ප්‍රාර්ථනා කරමින් දේශකයන්න් වහන්සේ ඇතුළු සද්ධර්මයේ ශ්‍රවණය කරන සැමට ආශිර්වාද කරමින් අද දවසේ ධර්ම දේශනාවෙහි දායකත්වයෙන් දරන අද ධර්ම දේශනාව සඳහා ඒ දායක පින්නතුන් අපට ආරාධනා කරන්නට ඉදුනේ යහපත් ජීවිතයක් උදෙසා සිහිය පවත්වා ගැනීමේ වැදගත්කම සහ මද්රව්‍ය භාවිතයෙන් වැළකීමෙන් ඊට ලැබෙන පිටිවහල කොතෙක්ද කියලා පැහැදිලි කරමින් ධර්ම දේශනාව සිදු කරන හැටියට. ඉතාම වටිනා මාතෘකාවක් හැම කෙනෙකුටම ජීවිතයේ ප්‍රයෝජනවත් මාතෘකාවක්. ඒ සඳහා අපි ධර්මදේශනාවට මාතෘකා කරගත්තේ ධම්මපදයේ අප්පමාද වග්ගයේහි සඳහන් වෙන ගාථා ධර්මයක්. අප්පමාද කියලා කියන්නේ සතියටම කියන තවත් නමක්. සති සම්පජඤ්ඤයෙන් යුක්ත බවම තමයි අප්‍රමාදී බව කියලා ධර්මයේහි සඳහන් වෙන්නේ. බුදුරජාණන් වහන්සේ අවුරුදු 45ක් මුළුල්ලෙහිම ධර්මය දේශනා කරලා පිරිනිවන් මංචකයේදී අවසාන වතාවට භික්ෂුන් වහන්සේලාට ආමන්ත්‍රණය කරමින් අප්‍රමාදේන භික්කවේ සම්පාදේත මහණෙනි අප්‍රමාදීව කුසල් දහම් සම්පාදනය කරන්න කියලා අර සමස්ත බුද්ධ වචනේම කැටි කරමින් මේ සතියෙන් යුක්තව කුසල් දහම් රැස් කිරීමේ ගුණ දහම් වැඩිමෙහි වටිනාකම පැහැදිලි කරනවා. ඒ නිසා අද මේ මාතෘකාවෙන් යහපත් ජීවිතයක් ගත කරන්නට සතිය උපකාර වෙන ආකාරය සහ මද්රව්‍ය භාවිතය නිසා ඒ සතියට බාධා වෙන ආකාරය ඒ නිසා මද්රව්‍ය භාවිතයෙන් වැළකීමෙන් ඒ සති සම්පජඤ්ඤය පවත්වා ගන්නට කොතෙක් පිටිවහලක් ලැබෙනවද කියන කාරණේ තමයි පැහැදිලි කරමින් අද ධර්ම දේශනාව සිදු කරන්නේ. ඉතින් මෙහිදී අපි මූලික වශයෙන් හඳුනා ගන්නට ඕන සිහිය කියලා කියන්නේ කුමක්ද කියලා. ඊළඟට යහපත් ජීවිතයක් පවත්වා ගන්නවා කියලා කියන්නේ කුමක්ද? එතකොට සිහියයි කියලා කියන්නේ ඒ අප්‍රමාදී බව කියන නමිනුත් හඳුන්වනවා. සිහිය කියලා කියන්නේ යම්කිසි අරමුණකට අපේ අවධානය යොමු කරද්දී පූර්ව උපාදාන, ඒ කියන්නේ ඒ පිළිබඳව හෝ ඒ වගේ දේවල් පිළිබඳව අපි කලින් හිතලා කල්පනා කරලා තීරණය කරලා තියෙන යම් යම් ආකල්ප මනෝභාවයන් තුලින් තමයි අපි ගොඩක් වෙලාවට අපි දකින දේ, අහන දේ, ආග්‍රහණය කරන දේ, මේ පංචේන්ද්‍රයන්ගෙන්ම ග්‍රහණය කරන දේවල් පිළිබඳව අපි නිගමනය කරන්නේ, විනිශ්චය කරන්නේ ඊට කලින් ඒ සම්බන්ධව අහලා හිතලා කල්පනා කරලා තීරණය කරලා තිබිච්ච මනෝභාවයන්ගෙන් තමයි ගොඩක් වෙලාවට. ඒක හඳුන්වනවා පූර්ව උපාදාන හැටියට. එතකොට කලින් අපි දේවල් මනසින් දැඩිව ග්‍රහණය කරගෙන තියෙනවා, ඇලීම් වශයෙන් හෝ ගැටීම් වශයෙන්. එතකොට අපි මේ මොහොතේ යමක් අරමුණු කරනකොට ඒයින් තමයි අපි දේවල් අරමුණු කරන්නට පෙළඹෙන්නේ. එතකොට එහෙම නැතිනම් අපි ඒ මොහොතේ මතුවෙන රුචි අරුචිකම් ආදී හැඟීම් වලට වහල් වෙලා තමයි අපි ඒ අරමුණ දිහා බලන්නේ. එතකොට සම්මා සතියයි කියලා කියන්නේ ඒ పూర్ව ඇබ්බැහි වලට නතු වෙන්නේ නැතිව, ඒ වගේම අනාගත උපකල්පන වලට නතු වෙන්නේ නැතිව, වර්තමානයේ යම් යම් හැඟීම් වලට වහල් වෙන්නේත් නැතිව අපිට යමක් දිහා බලන්නට පුළුවන් හැකියාව තමයි සතියයි කියලා කියන්නේ. එතකොට මේ සතිය කියලා කියන්නේ මනසේ පහළ වෙන එක්තරා චෛතසික ධර්මයක්. එහෙම නැත්නම් මනසේ පහළ වෙන එක්තරා ගුණයක්. එය හැම විටම කුසල පක්ෂේ තමයි යෙදෙන්නේ. අකුසලෙහි යෙදෙන්නේ නැහැ. එතකොට අකුසල් සිත් කිසිවක සතිචෛසිකයේ දෙන්නේ කුසල සිත්වල පමණයි සතිචෛසිකයේ දෙන්නේ. ඒ නිසා යම් තැනක සතිය තියෙනවා නම් ඒ සිත කුසල් සිතක් හැටියට හඳුනා ගන්නට පුළුවන්, යහපත් සිතක් හැටියට හඳුනා ගන්නට පුළුවන්. එතකොට සතිය පිළිබඳව අර්ථ විග්‍රහය දක්වන්නේ සරණං සති, සිහි කර දෙන්නේ සතියයි. එහෙම නැත්නම් සිහි කර දෙන්නේ සිහියයි. කුමක්ද සිහි කර දෙන්නේ? ඒ අරමුණ පිළිබඳව නිවැරදි ස්වභාවය සිහි කර දෙන්නේ සිහිය විසින්. ඒ වගේම ඒ මොහොතේ අපේ මනෝභාවය පිළිබඳව සිහි කර දෙන්නේ සිහිය විසින්. ඒතර සිහියෙන් කාරණා දෙකක් කෙරෙනවා. එකක් තමයි අරමුණ නිවැරදිව සිහි කරලා දෙන එක. ඒ වගේම ඒ අවස්ථාවේ අපි ඉන්න මානසික තත්ත්වය නැවත නිවැරදිව සිහි කරලා දෙන එක. ඒ කියන්නේ හුඟක් වෙලාවට අපිට බාහිර ලෝකයේ සමග කටයුතු කරනකොට, ඒ කියන්නේ පංචේන්ද්‍රයන්ගෙන් අපි බාහිර ලෝකයේ අරමුණු ග්‍රහණය කරනකොට අපිට ඒ අරමුණුත් එක්කලා සම්බන්ධ වෙනකොටම අරමුණෙහි උස්පහත් ස්වභාවය පිළිබඳව අපි හිතන්න තීරණය කරන්නට පෙළඹෙනවා විනා අපි ඉන්න මානසික තත්ත්වය අපිට බොහෝ අවස්ථාවලදී සිහිපත් වෙන්නේ නැහැ. උදාහරණයක් ඇටියට ගත්තොත් තව කෙනෙක් වරදක් කරනවා දුටු සැනින්ම අපිට ඒ වරද පිළිබඳව නොසතුටක්, නොමනාපයක්, කෝපයක් මනසේ හටගන්න පුළුවන්. එතකොට ඒ අවස්ථාවේදී ඒ අනිත් කෙනා කරන වැරද්දේ උස්මිටිකම හොයන්නටම අපේ මනස උනන්දු වෙනවා විනා ඒක හොයන්නට ගිහිල්ලා දැන් මගේ මනස විනාශ වෙනවා නේද කියන එක හුඟක් වෙලාවට දකින්නේ නැහැ. එතකොට සම්මා සතිය හෙවත් සිහිය තියෙනවා නම් තමයි අපිට පුළුවන් වෙන්නේ අර අරමුණෙහි ස්වභාවය, කියන්නේ අනිකා කරපු වරද දකින්නටත් පුළුවන්. ඒ වරද දකිනකොට තමන්ගේ සිතෙහි මේ ද්වේෂය, කෝපය, නොමනාපය හටගෙන තමන්ගේ සිත කෙලසෙනවා කියලා දකින්නත් පුළුවන්. ඒ දෙපසම දකින්නට පුළුවන් වෙනවා අපි සිහිය හරියට දියුණු කරගත්තොත්. එතකොට සිහියෙන් තොර වෙච්ච ගමන් අපේ සිතේ අර මතුවෙන ක්ලේශය, අකුසලය, අර නොසතුට, නොරුස්නා බව, ඒවා අපට පේන්නේ නැහැ. අර බාහිර ලෝකයේ අරමුණත් එක්කලාම පැටලෙනවා. ඒකයි අපි මුලින් සිහිපත් කළේ සතියෙන් කරන්නේ අර పూర్ව උපාදානවලට වහල් වෙන්නේ නැතිව, ඒ වගේම මේ මොහොතේ හැඟීම් බර වෙන්නේ නැතිව යමක් දිහා බලන්නට පුළුවන් හැකියාව. සතියෙන් තොර වෙච්ච ගමන් අපි పూర్ව උපකල්පන, పూర్ව නිගමනත් එක්කලා දේවල් විනිශ්චය කරන්නට, තීරණය කරන්නට යනවා. ඒ වගේම වර්තමානයේ අපේ රුචි අරුචිකම් මත මතුවෙන හැඟීම් වලට වහල් වෙලා තමයි අපි දේවල් දිහා බලන්නේ තීරණය කරන්නේ. එතකොට එයින් සිද්ධ වෙන්නේ අර්ථයක්ද අනර්ථයක්ද කියලා අපිට පැහැදිලි නැතු වෙනවා. එතකොට සතියෙන් තොර බවට තමයි ප්‍රමාදී බව කියලා කියන්නේ. සම්මා සතියෙන් යුක්ත බවට තමයි අප්‍රමාදී බව කියලා කියන්නේ. එතකොට ඇයිද සිහියෙන් තොර වෙනකොට ඒක ප්‍රමාදී බව හැටියට හඳුන්වන්නේ? කුසල ධර්මයන්හි ප්‍රමාද වෙනවා. ඒ තැනැත්තාට කුසල් දහම් දියුණු කරන්නට අවකාශ නැති වෙලා යනවා. ඇයිද අවකාශ නැති වෙන්නේ? අර සිහියෙන් තොර වෙනකොට Tamanගේ මනස බහුලව අකුසලෙහිම ජනිත වෙනවා, අකුසලෙහිම යෙදෙනවා. ඒ අකුසලෙහි යෙදෙන බව Tamanට සිහිපත් වෙන්නේ නැහැ. එතකොට පෙරේරුකානේ මහානායක හාමුදුරුව මේ සිහිය පිළිබඳව පැහැදිලි කරනවා. හරියට මේ ප්‍රතජන සත්‍යාගේ සිත දියේ පාවෙන ලබු කබලක් වගේ. ඒ කියන්නේ ලබු කැටයක්, ලබු කට්ටක් ගත්තහම ඒක එච්චර බර ඇති දෙයක් නෙමෙයිනේ. ඒක වතුරට දැම්මහම වතුරේ මතු පිටින් පා වෙලා යනවා. කවුරු හරි වළක්වනකම්, නවත්තනකම්, කුමක හරි රැඳෙනකම් අකණ්ඩවම පා වෙලා යනවා. අන්න ඒ වගේ තමයි ප්‍රතජන සත්‍යාගේ සිත නිරන්තරයෙන් ලෝභ, ද්වේෂ, මෝහ ආදී සමග පා වෙලා යනවා. පංචකාමයන්, ඒ කියන්නේ ඇසින් දකින්නට කැමති දේවල්, කනෙන් අහන්නට කැමති දේවල්, නාසයෙන් ආග්‍රහණය කරන්නට කැමති දේවල්, දිවෙන් රස විඳින්න කැමති දේවල්, කයින් ස්පර්ශ කරන්න කැමති දේවල්, සිතින් සිත සිතා ඉන්නට කැමති දේවල්. එතකොට මේවා හඳුන්වන රූපකාම, ශබ්දකාම, ගන්ධකාම, රසකාම, පොට්ටබ්බකාම, ධම්මකාම. එතකොට මේ කාමයන් ඔස්සේම නැවත නැවත පාවි යන ගතිය තමයි ප්‍රතජන සත්වයාගේ සිතෙහි ස්වභාවය. එතකොට ඇලීමෙන් බැඳීමෙන් ඒ තමන් කැමති කැමති අරමුණු සොය සොයා මනස ක්‍රියාත්මක වෙනවා. ඒ කැමති දේවල් නොලැබෙනකොට, අහිමි වෙනකොට ගැටෙනවා, හැපෙනවා. එතකොට ඇලෙන බව තමන්ට තේරෙන්නේ නැහැ, ගැටෙන බව තමන්ට තේරෙන්නේ නැහැ. කුමක් නිසාද? ඒව හඳුනා ගන්නට තරම් සිහි කල්පනාවක් තමන්ගේ සිතෙහි අවදි කරගෙන නැති නිසා. ඒ නිසා සිහිය පැවතුනොත් තමයි තමන්ට දැනෙන්නේ, තමන්ට සිහි කරලා දෙන්නේ දැන් සිත පවතින්නේ අකුසලයකයි. දැන් සිත පවතින්නේ ලෝභ සහගත ස්වභාවයෙන්ුයි. දැන් සිත පවතින්නේ ද්වේෂ සහගත ස්වභාවයෙන්ුයි. දැන් සිත පවතින්නේ මුලාවටපත් වෙලා මේ ක්ලේශ ධර්මයක්, අසත් ධර්මයක් මනසේ ජනිත වෙන්නේ කියන බව අපට සිහිපත් කරලා දෙන්නේ සිහිය විසින්, සම්මා සතිය විසින්. තොර යම් කිසි කෙනෙකුට සිහිය පවත්වා ගන්නට නොහැකිද? ඒ තැනැත්තා ලෝභය, ద్వේෂය, මෝහය, ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය, මාන්නය ආදී දහසකුත් එක ක්ලේශ ධර්මයන්ගෙන් සිත දූෂිත වෙනවා, කෙලසෙනවා. නමුත් ඒ තැනැත්තාට ඒ බව සිහි වෙන්නේ නැහැ. ඒ බව මතක් වෙන්නේ නැහැ. එතකොට මේ සති චෛතසිකයෙන්, එහෙම නැත්නම් සතිය නැමැති ගුණයෙන්, එහෙම නැත්නම් මේ අප්‍රමාදී බව නැමැති මානසික ගුණාංගය විසින් තමයි අපේ මානසික දුර්වලකම අපට සිහිපත් කරලා දෙන්නේ. ඒ දුර්වලකම සිහිපත් කරලා දුන්නහම තමයි ඒන් සිත නගා සිටුවාගෙන, ඒන් සිත බැහැර කරගෙන අපට යහපතෙහි කුසලෙහි යොදවන්නට පුළුවන් වෙන්නේ. එතකොට මේ ස්වභාවය යම් කිසි කෙනෙක් දියුණු කරගත්තොත් තමයි ඒ තැනැත්තාට සාමාන්‍ය ජීවිතයේදී වැඩ කටයුතු කරනකොට නිවැරදිව සිහිය පවත්වන්න පුළුවන් වෙන්නේ. ඒතර බාහිර ලෝකයක් එක්කලා ගනුදෙනු කරනවා, ඇහෙන් රූප දකිනවා, කනෙන් ශබ්ද අහනවා, නාසයෙන් ආග්‍රහණය කරනවා, දිවෙන් රස විඳිනවා, කයින් ස්පර්ශ ලබනවා, සිතින් සිතුවිලි සිතනවා. ඒ අතරතුරේ ඒ ගන්නා අරමුණ වගේම තමන්ගේ සිතට කුමක්ද වෙන්නේ කියන කාරණයත් ඒ තැනැත්තාට පැහැදිලිව පෙනෙන්නට ගන්නවා. එතකොට අරමුණත් පැහැදිලිව පෙනෙනවා, ඒ අරමුණට අනුරූපව තමන්ගේ සිත ක්‍රියාත්මක වෙන ආකාරයත් පැහැදිලිව පෙනෙනවා, සිහිපත් කරලා දෙනවා. එතකොට හැම විටම මේ සිහියෙහි ස්වභාවය තමන්ගේ මනෝභාවයන්, තමන්ගේ සිතුවිලි, තමන් ඉන්න මානසික තත්ත්වය තමන්ට හැම විටම සිහිපත් කරලා දෙන ගතිය මේ සිහියෙහි තියෙන විශේෂ ලක්ෂණය. එතකොට දැන් අපි මේ කාරණා ටික මූලිකව පැහැදිලි කළේ, දැන් ජීවිතය යහපත්ව පවත්වා ගන්නට සිහිය උපකාර වෙන්නේ කොහොමද කියලා කතා කරද්දී අපි සිහිය කියන්නේ මොකක්ද කියලා හරියට තේරුම් අරගෙන ඉන්නට ඕනේ. එතකොට සරලව එහෙම නැත්නම් එක වාක්‍යයකින් අපි කිව්වොත් හැඟීම් වලට වහල් වෙන්නේ නැතිව పూర్ව උපාදාන හෝ අනාගත උපකල්පන වලට නතු වෙන්නේ නැතිව පවතින ස්වභාවයෙන් ඒ අරමුණ හඳුනා ගන්නට පූර්ණ අවධානය යොමු කළ හැකි ගතිය තමයි සම්මා සතියයි කියලා කියන්නේ. එතකොට මේ ගුණය දියුණු කරගත්තහම යහපත් ජීවිතයක් පවත්වා ගන්නට අපට එය උපකාර වෙන්නේ කොහොමද? එතකොට යහපත් ජීවිතයක් කියලා කියන්නේ කොමක්ද? මනුෂ්‍යෙක් හැටියට අපි මේ ලබාගත්තු ජීවිතේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන මනස දියුණු කිරීම තමයි ප්‍රධාන කාරණය, ප්‍රධාන අවශ්‍යතාවය. එහෙම නැත්නම් අපි කාලා බීලා ඉඳලා පැලඳලා සාමාන්‍ය ජීවිතයක් ගත කිරීම. ඉතින් සත්තු සිව්පාව වගේ සාමාන්‍ය සතෙක් හැටියට ජීවත් වෙන්නට ඕන කෙනෙකුට පුළුවන්. දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සාමාන්‍ය සත්තු සහ මිනිස්සු අතර බොහෝ සමානකම් තියෙනවා. සත්තු අම්මා තාත්තට දාව මේ ලෝකේ උපදිනවා. මිනිස්සුත් අම්මා තාත්තට දාව උපදිනවා. මේ කාරණේ දෙගොල්ල සමානයි. ඊළඟට සත්තු කුඩා කාලෙදී මව්පිය ඇසුරේ පෝෂණය වෙනවා, ජීවත් වෙනවා මව්පියන්ගේ රැකවරණය පිහිට මත. මනුෂ්‍ය දරුවොත් කුඩා කාලෙදී අම්මා තාත්තගේ රැකවරණය ඇතිව ජීවිතේ පවත්වනවා. මේ කාරණේනුත් දෙගොල්ල සමානයි. සත්තු තරුණ වයසටපත් වෙනකොට තනියෙන් හොයාගෙන කාලා ජීවත් වෙන්නට පුරුදු වෙනවා. මනුෂ්‍යෝ ඉගෙන කියාගෙන තරුණ වයසටපත් වෙනකොට රැකී රක්ෂා කරගෙන තනියෙන් හරි හම්බ කරගෙන ජීවත් වෙන්නට පුරුදු වෙනවා. මේ කාරණේනු දෙගොල්ල සමානයි. ඊළඟට සත්තු තරුණ වයසටපත් වෙනකොට තමන්ගේ වර්ගයේ කෙනෙක් සමග මුසු වෙමින්, කම්සප්ප විඳිමින්, ඉන්ද්‍රිය පිනවමින් තමන්ගේ වර්ගය ආභෝ කරනවා. මනුෂ්‍යෝ තරුණ වයසටපත් වෙනකොට තමන්ගේ වර්ගයේ කෙනෙක් සමග ආවාහ විවාහ වෙලා ඉන්ද්‍රිය පිනවමින් කම්සප්ප විඳිමින් තමන්ගේ වර්ගය බෝ කරනවා. මේ කාරණෙනු දෙගොල්ල සමාන. තිරිසන් සත්තු තමන් කැමති දෙයක් සිද්ධ වෙනකොට සතුටු වෙනවා, අකමැති දෙයක් සිද්ධ වෙනකොට දුක් වෙනවා, හැඟීම් බරව කටයුතු කරනවා. මිනිස්සු තමන් කැමති දේවල් සිද්ධ වෙනකොට සතුටු වෙනවා, අකමැති දේවල් සිද්ධ වෙනකොට දුක් වෙනවා. ඒ කාරණෙනු දෙගොල්ල සමානයි. ඊළඟට තිරිසන් සත්තු මෙහෙම කාලයක් ජීවත් වෙලා තමන්ගේ වර්ගය ජීවත්ව සිටියේදී තමන් හුදකලාව මියනවා. මිනිස්සුත් මෙහෙම කලක් ජීවත් වෙලා තමන්ගේ වර්ගය ජීවත්ව සිටියේදී තමන් හුදකලාව මියනවා. මේ කාරණේනුත් දෙගොල්ල සමානයි. දැන් එතකොට ඔය ටික විතරක් නම් කරගෙන යන්නේ ඒ මිනිස් ජීවිතය තිරස්චීන ජීවිතයක් කියන බව බුදුරජාණන් වහන්සේ දේශනා කළා. මොකද සතෙක් විසින් කරන දේවල් ටික විතරයි කරලා තියෙන්නේ. එතකොට මොකක්ද එහෙමනම් ඒ සතෙකුට වඩා මනුෂ්‍ය ජීවිතයක තියෙන වෙනස? ධර්මෝහිතේසං අධිකෝ විශේෂෝ. ධර්මය තමයි ඒ ජීවිතවල තියෙන අධික භාවයේ විශේෂත්වය. මොකද්ද ධර්මය කියලා කියන්නේ? තමන්ටත් හානි නොවෙන්නට, අනුන්ටත් හානි නොවෙන්නට දෙපසටම අර්ථයක් වෙන ආකාරයට කායික, වාචසික, මානසික ක්‍රියාවන් පවත්වන්නට දක්ෂ බව. ඒ කියන්නේ තමන් කරන දේ, තමන් කියන දේ, තමන් සිතන දේ සහ බාහිර ලෝකයේ හසුරුවනකොට එය තමන්ටත් අනර්ථයක් නොවෙන්නට, ලෝකෙටත් අනර්ථයක් නොවෙන්නට දෙපසටම යහපතක් වෙන හැටියට පවත්වන්නට පුළුවන් නම් ඒක තමයි ධර්මානුධර්ම ප්‍රතිපත්තියයි කියලා කියන්නේ. ඒයින් තමයි තමන්ට යහපතක් වෙන්නේ. ඒයින් තමයි අනුන්ට යහපතක් වෙන්නේ. එතකොට තමන්ටත් විනාශයක් විපතක් වෙනවා නම් අනුන්ටත් විනාශයක් විපතක් වෙනවා නම් ඒ ක්‍රියාව යහපත් ක්‍රියාවක් හැටියට හඳුනා ගන්නට පුළුවන් කමක් නැහැ. ධර්මානුධර්ම ප්‍රතිපත්තියක් හැටියට හඳුනා ගන්නට පුළුවන් කමක් නැහැ. එතකොට අපි දෛනික ජීවිතයේ කරන සෑම දෙයක්ම ගෙවල් දොරවල් හදනවා, යාන වාහන ගන්නවා, මිල මුදල් හම්බ කරනවා, රැකී රක්ෂා කරනවා, ආහාර පාන භුක්ති විඳිනවා, මේ හැම දෙයක්ම තමන්ටත් අනර්ථයක් නොවේ. තමන්ට අනර්ථයක් නොවේ කියලා කියන්නේ ඒවා නිසා තමන්ගේ මනස පිරිහෙන්නේ නැතිව, තමන් අකුසල් කරගන්නේ නැතිව, ඒවා නිසා තමන් කුසලයෙන් පිරිහෙන්නේ නැතිව, තමන්ගේ මානසික ශක්තිය විනාශ කරගන්නේ නැතිව, තමන් මෝහයෙන් මුලාවෙන් මුසපත් වෙන්නේ නැතිව අපට ඒවා පරිහරණය කරන්නට පුළුවන් නම් තමයි ඒයින් තමන්ට යහපතක් වෙන්නේ. එතකොට භෞතික ලෝකයේ දේවල් ඇසුරු කිරීම වරදක් නෙමෙයි. හැබැයි ඒවා පවත්වද්දී අපි ප්‍රමාදී වුණොත්, ඒ කියන්නේ සිහියෙන් තොර වුණොත්, ඒවා නිසා බොහෝ අකුසල් ජනිත වෙනවා. බොහෝ කෙලස් ධර්ම ජනිත වෙනවා. ඒතර මනුෂ්‍ය ලෝකයේ අපි මිනිසෙක් හැටියට ඉපදිලා මේ ඉන්ද්‍රියන්ගෙන් ලෝකයේ ස්පර්ශ කරමින් ඒ නිසා බොහෝ කෙලස් වඩවාගෙන අවසානයේ මනුෂ්‍ය ලෝකයෙන් චුත වෙනකොට අපි නිරයට යන්නට සුදුසුකම් ඇතුව ප්‍රේත ලෝකයට යන්නට සුදුසුකම් ඇතිව අසුර ලෝකයට යන්නට සුදුසුකම් ඇතිව තිරිසන් ලෝකයට යන්නට සුදුසුකම් ඇතුව මේ සතර අපායට යන්නට සුදුසුකම් ඇතුව නම් මෙතන නික්මෙන්නේ ඒ ලබාගත්තු මනුෂ්‍ය ජීවිතයේ අර්ථ සම්පන්න ජීවිතයක් නෙමෙයි යහපත් ජීවිතයක් නෙමෙයි. එතකොට මේ මනුෂ්‍ය ලෝකේ ඉපදීමෙන් තේරුමක් නැහැ. යහපතක් වෙලා නැහැ. හොඳක් වෙලා නැහැ. එකෙන් විනාශයක් විතරයි වෙලා තියෙන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරන අතිශයින් දුර්ලභ බොහොම කලාතුරකින් තමයි අපිට මනුෂ්‍ය ලෝකයේ උත්පත්ති ලබන්නට අවකාශ සැලසෙන්නේ. ඒ මොකද සසරේ කරන ලද ප්‍රබල කුසලයක් ඉස්මතු වීම නිසා අපිට ඒ අවස්ථාව ලැබෙන්නේ. ඒ වගේම බුද්ධෝත්පාද කාලයක අපිට මනුෂ්‍යාත්ම භාවයක් ලබන්න ඉඩකඩ ලැබෙනවා. ඒක තවත් දුර්ලභයි. එතකොට අංග ප්‍රත්‍යංග විකෘති නොවි මන්දබුද්ධික නොවි උම්මත්තක නොවි අපට නිරෝගී සම්පන්න ජීවිතයක් ලබන්න ලැබෙනවා නම් ඒක තවත් දුර්ලභයි. ඒ වගේම සිහිය ප්‍රඥාව අවදි කරන්නට පුළුවන් මානසික ශක්තිය ඇතුව අපි උපදින එක තවත් දුර්ලභයි. සද්ධර්මයේ ශ්‍රවණය කරන්නට ලැබීම තවත් දුර්ලභයි. එතකොට මේ දුර්ලභ කාරණා අපට ලැබිලා තියෙද්දී මේ ලබාගත්තු මනුෂ්‍ය ජීවිතය අපි අර්ථ සම්පන්න විදිහට පවත්වන්නේ නැතිනම් හැඟීම් වලට වහල් වෙලා කාලා බීලා ඉන්ද්‍රිය සන්තරපණය කරලා කෙලස් වඩවාගෙන අපි මෙතනින් නික්ම යන්නේ සතර අපායට වැටෙන්නට සුදුසුකම් ඇතුව නම් ඒ ජීවිතය යහපත් ජීවිතයක් කියලා හඳුනා ගන්නට පුළුවන් කමක් නැහැ. එහෙනම් යහපත් ජීවිතයයි කියලා කියන්නේ තමන්ටත් අනර්ථයක් නොවන අනුන්ටත් අනර්ථයක් නොවන දෙපසටම අර්ථ සම්පන්න විදිහට අපේ කායික ක්‍රියා, වාචසික ක්‍රියා, මානසික ක්‍රියා සහ බාහිර ලෝකයේ අවශේෂ දේවල් අපට හසුරවන්නට පුළුවන් නම් අන්නේ පැවැත්ම තමයි යහපත් පැවැත්මයි කියලා හඳුන්වන්නට පුළුවන්. ඒතකොට ඒකට සියල්ලක්ම අයිති. කෑම කන එකද, ඇඳුම් අඳින එකද, ගෙවල් හදන එකද, ආවාහ විවාහ වෙන එකද, දරුවෝ හදන එකද මේ සියල්ලක්ම. ඒතකොට මේ සියලු ක්‍රියාවන් අපි කරන්න ඕන තමන්ගේ මනස පිරිහෙන්නේ නැතිව. ඒ වගේම අනුන්ට පරිහානියක් සිද්ධ වෙන්නේ නැතිව තමන්ටත් අනුන්ටත් යහපතක් වෙන ආකාරයට ඒව හසුරුවා ගන්නට දක්ෂ වෙන්න. දැන් මේ දක්ෂතාවය අපි තුල ගොඩනගන්නට පුළුවන් වෙන්නේ අර කියන සති සම්පජඤ්ඤය තිබුණොත් තමයි. සිහි නුවණ තිබුණොත් තමයි. සිහිය නොතිබුණොත් අපේ සිත ප්‍රමාදී වෙනවා. ඒ කියන්නේ අපේ මනසේ හටගන්න දුර්වලකම් අපිට නොපෙනී යනවා. ඒව අපිට සිහිපත් වෙන්නේ නැහැ. එතකොට අපිට ඒවා සකස් කරගෙන කුසලයේ සිත පිහිටවන්නට බැරි වෙනවා. එතකොට ඒ තනත්තා ලබාගත්තු මනුෂ්‍ය ජීවිතය පරිහානියට පත්වීමයි සිද්ධ වෙන්නේ. එනිසා යහපත් ජීවිතයක් පවත්වන්නට අපිට සිහිය උපකාර වෙන්නේ කෙසේද කියන මේ කාරණේ පැහැදිලි කරද්දී අපිට දෙවිධයකින් ඒක පැහැදිලි කරගන්නට පුළුවන්. එකක් තමයි මිනිස්සෙක් හැටියට මේ ලබාගත්තු ජීවිතය දුක් පීඩා අවම කරගෙන සතුටින් සුවෙන් සැහැල්ලුවෙන් ජීවත් වෙන්නට අපට සිහිය උපකාර වෙනවා. දෙවනි කාරණේ තමයි මිනිස්සෙක් හැටියට අපි අපේක්ෂා කරන නිර්වාණය සාක්ෂාත් කරගන්නට ඒ සඳහා අවශ්‍ය නිර්වාණගාමිනී ප්‍රතිපදාව සම්පූර්ණ කරගන්නට අපට සිහිය උපකාර වෙනවා. දැන් අපිට නිර්වාණගාමිනී ප්‍රතිපදාව පුහුණු කරන්න සිහිය උපකාර වෙන්නේ කොහොමද කියන කාරණේ අපි බොහෝ අවස්ථාවල ධර්මදේශනාවල්දී ශ්‍රවණය කරලා තියෙනවා. ඒ වගේම අපිට දෛනික ජීවිතයේ කායික මානසික සුවය පහසුව පවත්වා ගන්න, අනර්ථය වළක්වා ගන්නට අර්ථ සම්පන්නව ක්‍රියා කරන්නට එළඹෙන අවස්ථාවට නිවැරදිව මුහුණ දෙන්නට අපට සිහිය බොහෝ කොට උපකාර වෙනවා. ඒ නිසා අපි මූලිකව මේ පවත්වා ගන්නා ජීවිතය සුවපත් කරගන්නට, සැපවත් කරගන්නට, යහපත් කරගන්නට කොහොමද සිහිය උපකාර වෙන්නේ කියන කාරණේ ගැන අවධානය යොමු කරලා දෙවනුව අපිට නිවන් අවබෝධ කරන්නට කෙලස් නසන්නට කොහොමද සිහිය උපකාර වෙන්නේ කියන මේ කාරණාව ගැන අවධානය යොමු කරමු. එතකොට පවතින ජීවිතයේ සුවපත්ව පවත්වා ගන්නට කොහොමද අපට සිහිය උපකාර වෙන්නේ? උදාහරණයක් හැටියට ගත්තොත් පින්නතුනේ අපට අනතුරු වළක්වා ගන්නට, විපත් අවම කර ගන්නට විශේෂයෙන් සිහිය අවශ්‍ය වෙනවා. ඒ කියන්නේ දැන් සරලම උදාහරණයක් ගත්තොත් අපි හිතමු අපි ආයුධයකින් වැඩ කරනවා නම් ඒ වැඩ කරන ආයුධය නිවැරදිව හසුරුවන්නට නම් අපිට ඒ ගැන නිසි අවධානය පවත්වා ගත යුතුයි. එතකොට අපි සිහියෙන් තොරව නම් අවිචාරවත්ව නම් කටයුතු කරන්නේ ඒ අපි පාවිච්චි කරන ආයුධයෙන්ම අපට හානි වෙන්නට පුළුවන්. එතකොට හුඟක් වෙලාවට යම් යම් උපකරණ වලින් වැඩ කරන්නට ගිහිල්ලා අතපය කපා ගන්න, ඊළඟට අතපය අහිමි කරගන්න, රිය පදවන්නට ගිහිල්ලා හදිසි අනතුරු සිද්ධ කරගන්න, ඊළඟට ගින්දර පරිහරණය කරනකොට ඒ කියන්නේ කෑම ටිකක් උයන්නට ගිහිල්ලා අත පුළුස්සා ගන්න, මේ හැමදේම අපි කරගන්නේ අපට ඒ වෙලාවේ අවශ්‍ය තරම් සිහිය පවත්වා ගන්නට බැරිකම නිසා. අපි බාහිර ලෝකයේ ද්‍රව්‍ය පාවිච්චි කරද්දී ඒවාහි ප්‍රමාණය නිවැරදිව හඳුනාගෙන අවස්ථාව හඳුනාගෙන අපිට පාවිච්චි කරන්නට බැරි වුණොත් ඒකෙන් අනතුරක්මයි අයහපතක්මයි සිද්ධ වෙන්නේ. එතකොට මේ බාහිර උපකරණ පාවිච්චි කරනකොට විතරක් නෙමෙයි අපි හිතමු කෑම කනකොට කෑම කන්නේ මොකටද කියන සිහිය අපිට නැත්තම් අපි කෑම කාලා කාලා ඒ තුලින් උස්මෘත්තාවට එනකන් කාලා ඊට පස්සේ ඒවෙන් ලෙඩ හදාගන්න. ඊට පස්සේ අධිපෝෂණය නිසා ලෙඩ හැදෙනවා. ඊළඟට නොයෙකුත් සංඝටක ප්‍රමාණය අතික්‍රමණය කිරීම නිසා අපට ඒ වයින් විවිධ රෝගාබාධ ඇති වෙනවා. ඇයි ඒ? කෑම කන්නේ මොකටද කියන සිහිය පවත්වන්නට බැරිකම නිසා අපි තෘෂ්ණා මූලිකව කෙලස් වසඟව අර රසයට ඇලිලා බැඳිලා අපි ආහාර භුක්ති විඳින්මින් ඒ ආහාර ගැනීමේ යහපත වෙනුවට ඒකෙන් හානියක් විපතක් විනාශයක් සිද්ධ කරගන්න. එතකොට ගෙවල් දොරවල් හදන්නට ගියා වුණත් ඒක කුමක් සඳහාද කරන්න කියන සිහිය පවත්වා ගන්නට බැරි වුණොත් කුමක් සඳහාද අපට ගයක් අවශ්‍ය වෙන්නේ කියලා සිහිය පවත්වා ගන්නට බැරි වුණොත් තෘෂ්ණාවට වහල් වෙලා හැඟීම් වලට වහල් වෙලා Tamanට මුළු ජීවිත කාලෙම නිම කරගන්නට බැරි විදිහේ ගෙවල් දොරවල් හදන්න පටන් අරගෙන ණය අරගෙන ඒව ගෙවා ගන්නට බැරිව අවසානයේ සමාජයට මුහුණ දී ගන්න බැරුව සමාජයෙන් අපවාද පැමිණෙනවා විතරක් නෙමේ තමන්ම තමන්ගේ ජීවිතයෙන් සමු ගන්නට දිවිනසා ගන්නට ඇතම් කෙනෙක් පෙළඹෙනවා. ඇයිද? තමන්ට ඔරොත්තු දෙන ප්‍රමාණයෙන් දේවල් පවත්වා ගන්නට සිහිය පවත්වා ගන්නට නොහැකි වීම නිසා. ඒතර මේ විදිහට අපට බොහෝ විපත් පැමිණෙන්නේ, බොහෝ දුක් විපත් පැමිණෙන්නේ. දැන් සතිපට්ඨාන සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ සිහිය පැවැත්වීම නිසා දුක්ඛ දෝමනස්සානං අත්තංගමාය. එතකොට දුක් දොම්නස් දුරු කරගන්නට, දුක් දොම්නස් අස්තයට පමුණුවන්නට, ඒවා නිමා කරන්නට අපට සිහිය පවත්වා ගැනීම උපකාර වෙනවා. හැම විටම අපට කායික දුක්ඛයන් සහ මානසික දෝමනස්යන් ඇති වෙන්නෙම යම් තැනක අපට සිහියෙන් නිවැරදිව අර්ථ සම්පන්නව ක්‍රියා කරන්නට බැරි වෙනකොට බොහෝ කායික දුක්ඛයන්ට අපි මුහුණ පානවා. බොහෝ මානසික දෝමනස්යන්ට අපි මුහුණ පානවා. ඒ කියන්නේ මානසික දෝමනස්යන් කියන්නේ සමහර වෙලාවට කියන්න ඕන දේ නෙමෙයි අපි කියලා තියෙන්නේ. නොකිව යුතු දෙයක් ඒ අවස්ථාවේදී ප්‍රකාශ කරලා. එතකොට අනර්ථකාරී දෙයක් ප්‍රකාශ කරලා, වැරදි දෙයක් ප්‍රකාශ කරලා, අනිත් අය කුපිත වෙන විදිහ දෙයක් ප්‍රකාශ කරලා. එතකොට ඉබඳු දේ ප්‍රකාශ කළයින් පස්සේ අපට පසුතැවීමක් ඇති වෙනවා. අපරාධ මං එහෙම කිව්වේ. එහෙම නොකිය හිටියනම් හොඳයි. ඉතින් ඇයි මේ වෙලාවේ අපට නොකිය ඉන්නට බැරි වුනේ? මේ වචන පාවිච්චි කිරීම පිළිබඳව අපට සිහිය පවත්වන්නට බැරි වුණා. මොන අදහසින්ද අපි ඒක කියන්නේ කියලා අපට සිහි කල්පනාව තිබුණේ නැහැ. ඒ නිසා ද්වේෂ සහගත අදහසින් අනිත් අයට පීඩා කරන අදහසින් එහෙම නැත්නම් ස්ව අභිමාණයෙන් අනුන් හෙලා දකිමින් තමන් හුවා දක්වමින් දේවල් කියන්නට ගිහිල්ලා බරපතල චිත්ත පීඩාවන්ට අන් අයපත් වෙනවා, බරපතල අපවාදයන්ට තමන් ලක් වෙනවා. ඉබඳු කාරණා පාදක කොටගෙන තමන්ට බොහෝ සිත් ඇවුල් ඇති වෙනවා. ඊළඟට අපි සිතන දේවල් ඒ අවස්ථාවේදී එහෙම හිතපු එක සුදුසු නැහැ. එහෙම හිතපු නිසා මෙහෙම වුණා. එහෙම හිතලා එහෙම තීරණය ගත්තු නිසා මේ විදිහේ අනර්ථයක් සිද්ධ වුණා. ඒතර අපි යමක් හිතලා කල්පනා කරලා තීරණය කරනකොට මේක මෙහෙම කරන්න ඕන, මෙහෙම කරන්න ඕන කියලා තීරණ ගන්නකොට අපිට සිහි කල්පනාව නොතිබුණොත් කුමක් සඳහාද මේ තීරණය ගන්නෙ? එහෙම තීරණය කරන්නට සිහි කල්පනාවෙන් බැරි වුණොත් අපි ගන්න තීරණ නිසා අපි යම් යම් කාරණා පිළිබඳව ඇති කරගන්න ආකල්ප නිසා අපට බොහෝ අනර්ථයන් සිද්ධ වෙනවා, බොහෝ අලාභ පාඩු සිද්ධ වෙන්නට පුළුවන්. ඊළඟට අපි කරන ක්‍රියාවන් පිළිබඳව අපි සිහි කල්පනාවෙන් නොසිටියොත් හුඟක් වෙලාවට දැන් සමහරු අපි දකිනවා තරුණ වයසේදී ප්‍රියපදවන්නට ගිහිල්ලා බොහෝ අනතුරු සිද්ධ කරගන්නවා. ඊළඟට විනෝද වෙන්නට ගිහිල්ලා, හෙලකින් බහින්නට ගිහිල්ලා, මුහුදේ නාන්නට ගිහිල්ලා, ගඟේ නාන්නට ගිහිල්ලා. එතකොට ජල ස්නානය කිරීම කියන එක වරදක් නෙමෙයි, විනෝද වීමත් වරදක් නෙමෙයි. නමුත් එතනදී අවශ්‍ය ප්‍රමාණයට සිහිය පවත්වා ගන්නට බැරි වුණොත් ඒ තමන් විනෝද වීම නිසාම හානි සිද්ධ කරගන්නවා. ඊළඟට පින්නතුනේ දැන් මේ කාරණේ ගැන කියනකොට අපිට තවත් කරුණක් මතක් වුණා. දැන් දෙව්ලොව එක්තරා දිව්‍ය කොට්ටාසයක් ඉන්නවා කිඩ්ඩා පදූසික කියලා. කිඩ්ඩා පදූසික කියලා කියන්නේ ඒ දේවාත්ම භාවයේ තියෙන එක්තරා දුර්වලකමක් තමයි ඒ අය ක්‍රීඩාවට ලොල් චරිත. එතකොට ඒ ක්‍රීඩාවට තියෙන ලෝලත්වය නිසා එහිම නැවත නැවත යෙදෙනකොට ඒ අයට තමන්ගේ ජීවිතේ පවත්වන්නට අවශ්‍ය සාධක ගැන හැඟීම නැති වෙනවා. ඒ කියන්නේ ඒ ගැන සිහිය නැති වෙනවා. ඒ ගැන සිහිය නැති වෙච්ච ගමන් අර ක්‍රීඩාවට ලොල් වීම නිසා වැඩිපුර අධිකතර විදිහට ක්‍රීඩාවෙහි යෙදීම නිසා අවශ්‍ය තරම් සිහිය නොපැවැත්වීම නිසා ඒ සිද්ධ වෙන ප්‍රමාදයෙන් ඒ අය දෙව්ලොවින් චුත වෙනවා. ඒ අයගේ දිව්‍යාත්ම භාවය අහෝසි වෙනවා. එතකොට කිඩ්ඩා පදූසික කියලා කියන්නේ ඒ ක්‍රීඩා කිරීමම තමයි ඒ අයගේ දෝෂය වෙන්නේ ඒ දෙව්ලොවින් චුත වෙන. එතකොට මනුස්ස ලෝකෙත් අපි දකිනවා සමහර වෙලාවට තමන් කැමති දේවල් වලට ලොල් වෙලා, තමන් රුචි කරන දේවල් වලට ලොල් වෙනකොට දැන් ඒ ලෝලත්වය තුලයි මම මේක කරන්නේ කියලා තමන්ට සිහි උනේ නැතිනම් තමන්ගේ මනස නිවැරදි තැනක පිහිටුවා ගන්නට බෑ. හැඟීම් බර වෙනවා. ඇලීමෙන්, තෘෂ්ණාවෙන්, රාගයෙන් මුසපත් වෙනවා. එතකොට රාගයෙන් මුසපත් වුනහම, ලෝභයෙන් මුසපත් වුනහම, කාම ඡන්දයෙන් තෘෂ්ණාවෙන් මුසපත් වුනහම තමන්ට අනර්ථයක්ද, අනුන්ට අනර්ථයක්ද, මොකද්ද මේ කරන්නේ කියලා මිනිසුන්ට නිනව නැහැ. එතකොට බොහෝ අපරාධ කරනවා. ඒ වගේම රාගයට වසඟ වීම නිසා කාමෙහි වරදවා හැසිරීමෙන් බොහෝ අනර්ථයන් සිද්ධ කරගන්නවා. අවසානයේ තමන්ට සමාජයට මුහුණ දෙන්න බැරි තත්ත්වයට පත් වෙනවා. දැන් ওই පසුගිය කාලෙ හැම අපිට ප්‍රවෘත්ති පත්‍ර වලින් ප්‍රවෘත්ති වලින් අහන්නට ලැබුණේ බඳු අයථා සම්බන්ධතා. ඊට පස්සේ ඒව නිසා බරපතල අර්බුදයකට පත් වෙන, ඊට පස්සේ අනේක ඝාතනය කරනවා, ඊට පස්සේ ඒක අහුවේ කියලා තමනුත් දිවිනසා ගන්න. මේ විදිහට දුක්ඛ දෝමනස්ස බොහොමයක් තමන් පසුපස එන්නේ. ඇයි? නිවැරදි විදිහට හිතලා කල්පනා කරලා තීරණ ගන්නට බැරි නිසා. ඇයි එහෙම ගන්නට බැරි? ඒ බඳු තීරණයකදී තමන්ට සිහිය පවත්වන්නට බෑ. මේකෙන් වෙන්නේ අර්ථයක්ද අනර්ථයක්, තමන්ට හානියක්ද ලෝකෙට හානියක්, එහෙම ਵਿਚාරයක් නෑ. එතකොට ඒ ගන්න තීරණෙන්, කරන ප්‍රකාශනෙන්, ඒ වගේම කරන ක්‍රියාවෙන් කොමක්ද වෙන්නේ කියන එක ගැන තමන්ට නිනව්වක් නැහැ. එහෙමනම් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ඒ ප්‍රමාදී බව වළක්වාගෙන අප්‍රමාදී බවෙහි පිහිටන්නට පුළුවන් නම්, ඒ අසිහියෙන් තමන්ගේ සිත මුදවාගෙන සිහිය පවත්වන්නට පුළුවන් නම්, තමන්ගේ ඒ සිහිය නැමැති ගුණය විසින් තමන්ට සිහිපත් කරලා දෙනවා තමන්ගේ මනස හොඳ තත්වයක නෙමේ පවතින්නේ, තමන්ගේ මනස කුසලයක නෙමේ පවතින්නේ, ධාර්මික මනෝභාවයක නෙමේ පවතින්නේ. ඒ වගේම මෙහෙම කළොත් මේකෙන් හානියක් සිද්ධ වෙනවා කියන එක තමන්ට සිහිපත් කරලා දෙනවා. එතකොට එසේ සිහිපත් කරලා දෙන්නට නම් අපිට සිහිය පවතින්නට ඕන, සිහිය පුහුණු කරගන්නට ඕන. ඒ නිසා සිහිය පුහුණු කරන්නා වූ තැනැත්තාට තමයි ජීවිතේ බොහෝ අනර්ථයන් වළක්වා ගන්නට පුළුවන් වෙන්නේ, දුක්ඛ දෝමනස්යන් වළක්වා ගන්නට පුළුවන් වෙන්නේ. ඊළඟට යහපත සිද්ධ කරගන්නට නම්, අභිවෘද්ධිය ඇති කරගන්නට නම් අපට සිහිය තියෙන්නට ඕනේ. ඒ කියන්නේ තමන් කරන ව්‍යාපාරය, තමන් කරන ගොවිතැන, තමන් කරන රැකියාව සාර්ථක කරගන්නට කෙසේ කෙසේ හේතුඵල ගැලපිය යුතුද? එතනදී තමන් උත්හාන වීරෙන් ක්‍රියා කළ යුත්තේ කෙසේද? අලස නොවි ක්‍රියා කළ යුත්තේ කෙසේද? අන් අයගේ සිද්දිනාගෙන ක්‍රියා කළ යුත්තේ කෙසේද? අන් අයගේ සහයෝගයේ ගත යුත්තේ කෙසේද? මේ හැම දෙයක්ම තීරණය කරන්නට තමන්ට සිහි කල්පනාව තියෙන්නට ඕන. සිහියෙන් තොරව, තමන් හැඟීම් බරව, ආවේගකාරීව ඒ තීරණ වලට එළඹුණොත් තමන් කරන කියන දේවල් සාර්ථක කරගන්නට පුළුවන් කමක් නැහැ. ඒතොර මිනිස්සෙක් හැටියට මේ ලබාගත්තු ජීවිතය අර්ථවත් කරගන්නට අවශ්‍ය ධන සම්පත්, පරිවාර සම්පත්, ඒ වගේම අවශේෂ භෞතික සම්පත්, මේ සියලු දෙයක්ම මනවින් දියුණුවටපත් කරගන්නට, ඒවා බොහෝ කාලයක් විනාශ නොවි පවත්වා ගන්නට අපට සිහිය පැවැත්වීම අත්‍යවශ්‍යයි. අප්‍රමාදී බව අත්‍යවශ්‍යයි. ප්‍රමාදී වුණොත් අපට උත්හාන වීරය මතු කරගන්නට බෑ. ඒවා සංරක්ෂණය කරගන්න, උපයාගත්තු සම්පත් සංරක්ෂණය කරගන්නට පෙළඹෙන්නේ නෑ සිහි කල්පනාවෙන් කටයුතු කරන්න නැති තැනැත්තා. එතකොට ඒවා පිළිබඳව විචාරපූර්වක බවක් නෑ. එතකොට දැන් මේ තත්වයට අර මත් ද්‍රව්‍ය භාවිත විශේෂයෙන් හේතුවක් වෙනවා. පුද්ගලයාට සිහිය පවත්වන්නට ප්‍රධානම බාධකයක් වෙනවා ඒ තැනැත්තා මද්ද්‍රව්‍ය භාවිත කිරීම. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මජ්ජ පමාදට්ඨාන, ප්‍රමාදයට හේතු වෙන ඒ මද්ද්‍රව්‍ය, මද්‍යපානය හෝ මද්ද්‍රව්‍ය ශරීරගත කර ගැනීම හෝ ප්‍රමාදයටයි හේතු වෙන්නේ. ප්‍රමාදී බවට. ඒ ප්‍රමාදී බව කියලා කියන්නේ සිහියෙන් තොර බව. කායික වශයෙන්, මානසික වශයෙන් අපට සිහිනුවන පවත්වන්නට තියෙන හැකියාව මොට වෙලා යනවා මද්ද්‍රව්‍ය ශරීරගත කර ගැනීම. එතකොට අපට මද්ද්‍රව්‍ය වලින් වැළකීන්නට පුළුවන් නම් තමයි කායික මානසික තීව්‍රතාවය, කයේ මනසේ ශක්තිය අවදි කරන්නට පුළුවන්නේ, සිහි කල්පනාව අවදි කරන්නට පුළුවන්. එහෙම අවදි කරගත්තොත් තමයි අපට අර්ථ සම්පන්න දේ සොයලා බලලා කල්පනා කරලා තීරණය කරලා ක්‍රියාත්මක කරන්නට පුළුවන් වෙන්නේ. ඒ නිසා විපත් වළක්වා ගන්නට, සම්පත් සාධනය කරගන්නටත් කෙනෙකුට අත්‍යවශ්‍යයි කුමක්ද? සම්මා සතිය. ඊළඟට එළඹෙන කරුණුවලට ශක්තිමත්ව මුහුණ දෙන්නට. ඒ කියන්නේ ජීවිතයේ අපට විවිධාකාර අභියෝග පැමිණෙනවා. ඒ අභියෝගවලට ශක්තිමත්ව මුහුණ දෙන්නට නම්, ඒවා ජයගන්නට නම් අපට සිහි කල්පනාව තියෙන්න ඕන. ඒ කියන්නේ පින්නතුනේ අර පූර්ව උපාදාන වලින්, පූර්ව හැඟීම් වලින් අපේ මනස ව්‍යාකූල කරගෙන නම් එළඹෙන අවස්ථාවට මුහුණ දෙන්නේ අපට ඒ අවස්ථාව නිවැරදිව තේරුම් ගන්නට බෑ. ඒ අවස්ථාව නිවැරදිව හඳුනා ගන්නට බෑ. පුද්ගලයින්ව නිවැරදිව හඳුනා ගන්නට බෑ. එතකොට එළඹෙන අවස්ථාව සමබරව පරිහරණය කරන්නට ඒ පුද්ගලයා දක්ෂ වෙන්නේ නැහැ. උදාහරණයක් හැටියට අපි හිතමු දීර්ඝ කාලයක් Tamanට මිතුරුව සිටපු කෙනෙක් කාලයකට පස්සේ යම් හතුරුකමක් කරන්නට පැමිණෙනවා. එතකොට අපි අර పూర్ව සංකල්පත් එක්කලා ඒ පුද්ගලයා හඳුනාගන්නේ මේ මගේ මිතුරාය කියන සංඥාවෙන්. හැබැයි හතුරුකම කළාට පස්සේ අපි කල්පනා කරනවා මට තේරුම් ගන්න බැරි වුණානේ මේ මිනිස්සයා ආවේ මොකටද කියලා. හැබැයි ඉතින් මට නිකමට හිතුණා, hina වෙන හැටියෙන් මට නිකන් හිතුණා, කතා කරපු හැටියෙන් හිතුණා, මං අහපු ප්‍රශ්න වලට උත්තර දීපු විදිහෙන් මට හිතුණා. ඒතර බොහෝ සාධක මතු වෙලා තියෙනවා ඒ හඳුනා ගන්න. නමුත් ඇයි හඳුනා ගන්න බැරි වුණේ? අර పూర్ව උපාදාන වලින්, పూర్ව සංඥා වලින් තමයි ඒ පුද්ගලයා දිහා බැලුවේ. තොර එහෙම බලනකොට ඒ පුද්ගලයාගේ හැබෑ ස්වභාවය අපට තේරුම් ගන්නට බැරි වුණා. ඊළඟට අපි හිතමු දරුවෙක් වැරද්දක් කරනකොට ඒ දරුවට අවවාද කරද්දි, දරුවට මඟ පෙන්වද්දි, දරුවට තරවටු කරද්දි ඒ දරුවා ඉන්න මානසිකත්වයේ ඇයිද ඒ වැරද්ද කළේ, මොකක් නිසාද ඒකට පෙළඹුණේ, ඒව ගැන අපට සිහි කල්පනාවෙන් හිතන්නට බැරි වුණොත් තමන්ගේ ආවේගයත් එක්කලා එතනදි තීරණ ගන්නවා, ක්‍රියාත්මක වෙනවා, අවසානයේ මුළු ජීවිත කාලෙම පසුතැවෙන්නට සිද්ධ වෙනවා. එතකොට ඒ එළඹෙන අවස්ථාව තේරුම් අරගෙන ඒකට මුහුණ දෙන්නට, ඒක නිවැරදිව පරිහරණය කරන්නට, ඒක ශ්‍රණ සම්පත්තියක් කරගන්නට නොහැකි වෙන්නේ කුමක් නිසාද? අවශ්‍ය තරම් සති සම්පජඤ්ඤේ එතනදී අවදි කරගන්නට බැරි වීම නිසා. මෙන්න මේ විදිහට පින්නතුනි දෛනික ජීවිතයේදී අපට බොහෝ කොට විපත් වළක්වා ගන්නට, සම්පත් සාධනය කරගන්නට සහ එළඹෙන අවස්ථාව නිවැරදිව පරිහරණය කරන්නට සම්මා සතිය උපකාර වෙනවා, සිහිය පැවැත්වීම උපකාර වෙනවා. එසේ සිහිය පවත්වන්නට නොහැකි වුණොත් ඒ පුද්ගලයාගේ ලෞකික ජීවිතය බොහෝ දුක් පීඩා බහුල, කාය පීඩා, චිත්ත පීඩා බහුල ජීවිතයක් බවට පත් වෙනවා. ඒ වගේම තමන්ගේ දියුණුව, අභිවෘද්ධිය වෙනුවට පරිහානියට මුහුණ දෙන පුද්ගලයෙක් බවට පත් වෙනවා. එළඹෙන අවස්ථා අභියෝග ජය ගන්නවා වෙනුවට ඒවයින් පරාජයට පත් වෙන, ඒවයින් දුර්වල තත්ත්වයට පත් වෙන දුර්වල චරිතයක් බවට පත් වෙනවා. එසේ නොවන්නට නම් ඒ තනත්තාට සිහිය හෙවත් අප්‍රමාදී ගුණය දියුණු කරගන්නට අවශ්‍යයි. ඊළඟට නිර්වාණගාමිනී මාර්ගය සඳහා අපට කොහොමද සිහිය උපකාර වෙන්නේ? ඒ තුන් ආකාරයකින් අපට උපකාර වෙනවා. අකුසලයෙන් වළකින්නට, කුසල් දහම් දියුණු කරන්නට සහ ප්‍රඥාවෙන් ලෝකය අවබෝධ කරන්නට. එතකොට අකුසලයෙන් වළකින්නට අපට සිහිය උපකාර වෙන්නේ, අකුසලෙහි අපේ සිත යෙදෙනකොට ලෝභය, ද්වේෂය, ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, මානය, මුලාව මේවාෙහි සිත යෙදෙනකොට ඒ සිහිය විසින් සිහිපත් කර දෙනවා. දැන් අකුසල අරමුණකයි පවතින්නේ, අකුසල මනෝභාවයකයි පවතින්නේ. එතකොට ඒ සිහි කැඳවීමත් එක්ක තමයි අපට සම්පජඤ්ඤේවත් නුවණ පාවිච්චි කරලා ඒ අකුසල මනෝභාවයෙන් සිද්ධ වෙන අනර්ථය තේරුම් අරගෙන ඒන් සිත මුදවාගෙන යහපතෙහි යොදවන්නට පුළුවන් වෙනවා. ඒතර සිහියෙන් තොර වෙච්ච ගමන් බොහෝ වෙලා ඒ දුර්වල මනෝභාවයන්හි සිත සැරිසරනවා. දැන් ඔය හුඟක් දෙනා භාවනා කරන්නට කොතෙක් උත්සාහ කළත් මූලික අවස්ථාවේදී අදාළ කමඨහනෙහි සිත පවත්වා ගන්නට කොතෙක් වෑයම් කළා වුණත් Tamanta නොදැනුවත්වම වෙන වෙන අරමුණුත් එක්කලා මනස ගිහිල්ලා. එතකොට බොහෝ වේලාවක් ඒ බාහිර අරමුණුත් එක්කලා ඇලීමෙන්, ගැටීමෙන්, මුලාවෙන් මනස පැවතුනාට පස්සේ තමයි හදිසියෙම Tamanta සිහිපත් වෙන්නේ. දැන් නිවැරදි අරමුණේ නෙවෙයි Tamanගේ සිත පවතින්නේ. එතකොට එහෙම සිහිය අවදි වුණොත් විතරයි නිවැරදි අරමුණට අපට සිත ගෙනෙන්නට පුළුවන් වෙන්නේ. එතකොට එහෙම සිහිය අවදි වුණේ නැතිනම් අපි බොහෝ වේලා අර නුසුදුසු අරමුණුත් එක්කලා නුසුදුසු මනෝභාවයන් එක්කලා තමයි පවත්වන්නේ මනස. එතකොට අකුසලයෙන් සිත වළක්වා ගන්නට අත්‍යවශ්‍ය කාරණයක් තමයි සතිපට්ඨානය. එහෙම නැත්නම් සිහිය පවත්වා ගැනීම. එසේ නොවන හැම මොහොතකම ප්‍රමාදී බවයි. ඒ ප්‍රමාදී බව තුළ ක්ලේශයන් එක්කයි සිත නිරන්තරයෙන් ගැවසෙන්නේ. ඒ නිසා තමයි රේරුකානේ මහානායක හඳුරෝ සිහිපත් කරන්නේ අර පාවී යන ලබු කබලක් වගේ අකණ්ඩවම වෙනත් කෙනෙක් විසින් හෝ යමක් විසින් ඒ වළක්වන තාක්කල් අකණ්ඩව අර ජලයේහි පාවෙලාම යනවා. ඒ වගේ තමයි පුහුණු නොකරන ලද ප්‍රතජන සිත අකණ්ඩවම අර ලෝභ ద్వේෂ මෝහ ඊර්ෂ්‍යා ක්‍රෝධ මාන ආදී කෙලස් ධර්ම මතම පාවෙලා යනවා. සිහිය විසින් ඒක වැළැක්වුවොත් තමයි නැවත කුසලෙහි පිහිටවන්නට පුළුවන් වෙන්නේ. ඒ නිසා අකුසල පාප ධර්මයන්ගෙන් අසත් ධර්මයන්ගෙන් සිත මුදවා ගන්නට අපට උපකාර වෙන්නේ සිහියයි. එතකොට එක පැත්තකින් බලනකොට අපි අර මුලින් කිව්වා වගේ මේ ජීවිතයේ සිද්ධ වෙන අනර්ථයන් වළක්වා ගන්නටත් අපට සිහිය උපකාරයි. එතකොට අකුසල් වලින් වළකිනවා කියලා කියන්නේ මේ ජීවිතයේ සිද්ධ වෙන අනර්ථය වගේම සාංසාරික වශයෙන් සිද්ධ වෙන අනර්ථය වළක්වා ගැනීම. මොකද අපි ලිපේ තියෙන භාජනය සිහියෙන් තොරව අල්ලලා අතපුච්ච ගත්තොත් ඒක මේ ජීවිතේට විතරයි. එතකොට මැල්ලුම් ටික ලියනකොට ආයුධය පාවිච්චි කරනකොට අසිහියෙන් අත කපා ගත්තොත් ඒක මේ ජීවිතේට විතරයි. වාහනේ පදවන්නට ගිහිල්ලා අසිහියෙන් පදවලා හදිසි අනතුරු කරගෙන අතපය කඩා ගත්තොත් ඒක මේ ජීවිතේට විතරයි. හැබැයි අපි අකුසල් සිද්ධ කරගත්තොත් අකුසලෙහි සිත නැවත නැවත යෙදුනොත් ඒකෙන් මේ ජීවිතය පරිහානියටපත් වෙනවා. සසරත් අපට දුක් විපාකයන් විඳින්නට සිද්ධ වෙනවා. එතකොට අනුන් නසන්නට, අනුන්ට විපත් කරන්නට, අනුන්ගෙන් පලිගන්නට මේ විදිහට තමන්ගේ සිතෙහි පහළ වෙන විවිධ අකුසල මනෝභාවයන් ක්‍රියාවට නංවන්නට නොගොස් ඒවා යටපත් කරගන්නට, පාලනය කරගන්නට වගේම ඒ අකුසල මනෝභාවයන් හේතුඵල වශයෙන් කල්පනා කරලා දුරු කරගන්නට අපිට හැකියාව තියෙන්නේ සති සම්පජඤ්ඤේ පැවතුනොත් විතරයි. ඒ සිහියෙන් තොර වුණොත් මෙලවත් පරිහානිය වගේ මේ අකුසලේ නිසා සාංසාරික වශයෙන් විපතටපත් වෙන්න, දුගතිගාමී වෙන්නට ඒ සිහියෙන් තොර බව හේවත් ප්‍රමාදී බව ප්‍රධාන හේතුවක් වෙනවා. ඊළඟට කුසල් දහම් වඩන්නට, කුසලයේ වඩන්නට නම් සිහිය අත්‍යවශ්‍යයි. ඒ කියන්නේ සිහියෙන් තමයි අපි කුසලයේ ස්වභාවය හඳුනගන්නේ. දැන් උදාහරණයක් හැටියට කිව්වොත් වෙනතුනේ අපි කියනවා සිහිය දියුණු කරන්න. සිහිය දියුණු කරන්න කියන කිව්වට සිහිය කියන්නේ මොකක්ද කියලා අපි ඉස්සෙල්ලා හඳුනගන්නට ඕන. ළඟට අපි කියනවා මෙත් වඩන්න. මෙත් වඩන්න කිව්වට මෙත්තාව කියන්නේ මොකක්ද කියලා ඉස්සෙල්ලා අපි හඳුනගන්නට ඕන. සද්ධාව දියුණු කරන්න, ඒකාග්‍රතාවය දියුණු කරන්න. ඒකාග්‍රතාවය දියුණු කරන්න කිව්වට සමාධිය දියුණු කරන්න කිව්වට ඒ දියුණු කරන්නට බැරි වෙන්නේ මොකක් නිසාද? ඒකාග්‍රතාවය කියන්නේ මොකක්ද කියලා හඳුනාගෙන නැහැ. ඒ කියන්නේ ඉබඳු යහපත් මනෝභාවයක්, කුසල මනෝභාවයක් ඇති වෙනකොට ඒ පිළිබඳව නිවැරදිව සිහිය උපදවාගෙන නැහැ. නිවැරදිව සිහිය පිහිටවා ගත්තොත් තමයි ඒ මනෝභාවයේ ගති ලක්ෂණ අපට හඳුනා ගන්නට පුළුවන් වෙන්නේ. මෙත්තාව මෙන්න මේ විදිහේ ගති ලක්ෂණවලින් යුක්තයි. වීර්‍ය මෙබඳු ගති ලක්ෂණවලින් යුක්තයි. සිහිය කියන්නේ මෙන්න මේ වගේ මනෝභාවයකට. ඒක හඳුනා ගන්නට නම් අපට සිහිය පිහිටවා ගන්නට අවශ්‍යයි. උදාහරණයක් හැටියට කිව්වොත් පින්නතුනේ දැන් පින්නතුන් දැකලා ඇතිනේ අර පන්සල්වල එහෙම සමහර වෙලාවට තියෙනවා කැඩිච්ච බුදු පිළිම ගොඩාක් එක පින්තූරයක සටහන් කරපු පින්තූරයක් රාමු කරලා තියෙනවා. එතකොට මේක දිහා ටිකක් වෙලා බලාගෙන ඉන්නකොට මේ කැඩිච්ච පිළිම අතරින් හොඳ පිළිමයක් මතුවෙනවා. දැන් ඉතින් මේක බලන්නට අපි එක එක විදිහට මේ දිහා බලනවා. සමහරලාට කොහොම බැලුවත් පේන්නේ මේ පැත්තෙන් බලන්න, ඔළුව නමාගෙන බලන්න, හැහීම් කරගෙන බලන්න, මේ කෝණයෙන් බලන්න. නොඑක් විදිහට කිව්වට අපි දැන් ඔහොම උත්සාහ කරමින් කරමින් ඉන්නකොට යම් අවස්ථාවක අපට එක් සැනකින් පෙනෙනවා. පෙනිලා නැතු යනවා. ආයෙත් අපි උත්සාහ කරනවා. ආයෙත් පෙනිලා නැතු යනවා. මෙහෙම වාර බොහෝ ගණනක් උත්සාහ කරනකොට තමයි අපට ඒ ඡායාව මතු කරගන්නට අපේ නෙතත් සිතත් කෙසේ හසුරුවා ගත යුතුද කියලා හරියට හඳුනා ගන්නට පුළුවන් වෙන්නේ. ඒක හඳුනා ගත්තොත් තමයි ඒ ස්වરૂපය අපට අවදි කරන්නට පුළුවන් වෙන්නේ. අන්න ඒ වගේ තමයි මෛත්‍රිය කියන්නේ මොකක්ද? මෛත්‍රී මනෝභාවයේ කුමක්ද? ඒක දැනෙන්නේ කොහොමද? ඒක අවදි කරන්නේ කොහොමද කියලා දීර්ඝ කාලයක් අපිට උත්සාහ කරන්න වෙනවා සිහියෙන් යුක්තව. එහෙම සිහියෙන් දිගු කලක් උත්සාහ කරනකොට තමයි ඒ ගුණාංගය අපට හඳුනා ගන්න පුළුවන් වෙන්නේ. මේ හඳුනා ගත්තොත් විතරයි ඒක වැඩි දියුණු කරන්නට පුළුවන් වෙන්නේ. හඳුනා නොගත්තු සිහියෙන් ස්පර්ශ නොකර කිසිම යහපත් ගුණාංගයක් සද්භාවයක් අපට දියුණු කරන්නට බෑ. ඇයිද? ඒහි ස්වභාවය කුමක්ද කියලාවත් හඳුනාගෙන නැත්නම් ඒ කුසලය සම්පාදනය කරන්නට එතනත්තා සමත් වෙන්නේ නැහැ. ඒ නිසා කුසල් දහම් වඩවන්නට අපට සති සම්පජඤ්ඤය අත්‍යවශ්‍යයි. ඊළඟට තුන්වෙනි කාරණය තමයි ලෝක ධර්මතාවයන් නුවණින් අවබෝධ කරගන්න. ඒ කියන්නේ තමන්ගේ සිත කය වගේම බාහිර ලෝක නාම ධර්ම රූප ධර්ම එහෙම නැත්නම් රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ පංචස්කන්ධය නුවණින් අවබෝධ කරන්නට නම් ඒවාහි ස්වභාවය තේරුම් ගන්නට නම් අපට සිහිය අවශ්‍ය වෙනවා. සිහිය පිහිටවා ගත්තොත් තමයි නුවණ අවදි කරගෙන හේතුඵල වශයෙන් ත්‍රිලක්ෂණ වශයෙන් චතුරාර්ය සත්‍ය වශයෙන් ඒ ධර්මතාව අවබෝධ කරන්න පුළුවන් වෙන්නේ. ඒ කාරණේ තමයි සතිපට්ඨාන සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ඒ කායනෝ අයම් භික්කවේ මග්ගෝ සත්තානම් විසුද්ධියා. මහණෙනි සත්‍යාගේ විසුද්ධියට එකම මගයි තියෙන්නේ. කොමක්ද? සතිපට්ඨාන සිහිය පිහිටුවා ගැනීම. එතකොට කොහොමද සිහිය පිහිටුවා ගැනීම අපට විසුද්ධියට මඟ වෙන්නේ? මේ ලෝක ධර්මතාවයන් අවබෝධ කරන්නට අවශ්‍ය ප්‍රඥාව අවදි වෙන්නේ සිහිය ඇති තැනක පමණයි. සිහිය නැති තැන ප්‍රඥාව අවදි වෙන්නේ නැහැ. ඒ කුමක් නිසාද? ප්‍රඥාව කියලා කියන්නේ අර යථාර්ථය දකින මානසික ආලෝකය. යථාර්ථය දකින්නට නම් පූර්ව උපාදානයන්ගෙන් ඒක වහගත්තොත් අපට යථාර්ථය දකින්නට බෑ. අනාගත උපකල්පනයන් තුල අපි හිර වුණොත් යථාර්ථය දකින්නට බෑ. ඒ වගේම වර්තමානයේහි අපි සිත පැවැත්වුවා වුණත් හැඟීම් වලින් වසඟ වුණොත් අපට එතනදී සිත ප්‍රඥාව අවදි කරන්නට බෑ. එහෙමනම් අර සිහියෙන් තමයි පූර්ව උපාදාන වලින් සිත නිදහස් කරගෙන අනාගත උපකල්පන වලට වහල් නොවි, ඒ වගේම හැඟීම් වලට වසඟ නොවි අරමුණ දිහා බලන්නට පුළුවන් වුණොත් තමයි ඒ අරමුණ හේතුඵල වශයෙන් ත්‍රිලක්ෂණ වශයෙන් චතුරාර්ය සත්‍ය වශයෙන් අපිට ප්‍රත්‍යවේක්ෂා කරලා අවබෝධ කරගන්නට පුළුවන් වෙන්නේ. නිසා ඊබඳු අවබෝධයක් ඊබඳු ප්‍රඥාවක් අවදි කරන්නට නම් අපිට සිහිය පවත්වා ගැනීම අත්‍යවශ්‍යයි. එනිසයි බුදුරජාණන් වහන්සේ විසුද්ධිය සඳහා විමුක්තිය සඳහා එකම මඟ සතිය පිහිටුවා ගැනීමයි කියලා දේශනා කරන්න. මේ විදිහට පින්නතුනි ලෞකික ජීවිතයේ දුක් විපත් අවම කරගන්නටත් ලෞකික ජීවිතයේ දියුණුව අභිවෘද්ධිය සලසා ගන්නටත් ලෞකික ජීවිතයේ එළඹෙන කාරණාවලට එළඹෙන අභියෝගවලට මුහුණ දෙන්නටත් අපට අප්‍රමාදී බවෙහිවත් සිහිය පිහිටුවා ගැනීම අත්‍යවශ්‍යයි. ඊළඟට ලෝකෝත්තර වශයෙන් අපට නිර්වාණ ගාමිනී මාර්ගයේ ප්‍රගුණ කරන්නටත් සසර ගමන සුවපත් කරගන්නටත් අකුසලෙන් වළකින්න කුසල් දහම් දියුණු කරන්නට වගේම ලෝක ධර්මතා අවබෝධ කරන්නට අපට සිහිය පවත්වා ගැනීම අත්‍යවශ්‍යයි. ඉතින් යම් කිසි කෙනෙක් මත්පැන් හෝ අවශේෂ මත්ද්‍රව්‍යයක් හෝ ශරීරගත කරගන්නවද ඒ මත්ද්‍රව්‍ය වලින් සිද්ධ කරන්නේ කයෙහි සහ සිතෙහි තියෙන ඒ සමතුලිත බව ව්‍යාකූල කරන එකයි. ගත සිත දෙකේම තියෙන තීව්‍රතාවය නිසා තමයි මේ මනුෂ්‍යත්වයේ තියෙන වැදගත්කම තියෙන්නේ. දැන් දෙව්ලොව දෙවියන්ගේ මනස ශක්තිමත් වුණාට කය දුර්වලයි. තිරිසන් සත්තුන්ගේ කය ශක්තිමත් වුණාට සිත දුර්වලයි. ගත සිත දෙකම ශක්තිමත්ව පවතින එකම ආත්ම භාවය මනුෂ්‍යාත්ම භාවය පමණයි. එනිසයි අපට දේවල් අත්දකින්නට පුහුණු කරන්නට අවබෝධ කරන්නට ප්‍රත්‍යක්ෂ කරන්නට පුළුවන් වෙන්නේ. ඒ සම්පූර්ණ හැකියාව පවතින්නේ කායික මානසික තීව්‍රතාවය මතයි. මද්ද්‍රව්‍ය වලින් ඒ ගතෙහි සහ සිතෙහි තීව්‍රතාවය සහ සමතුලිත බව ගිලිහි යනවා. ඒ ගිලිහි යාම නිසා ඒ තනත්තාට තමන් කරන කියන දේහි යහපත අයහපත පැහැදිලිව වෙන් කරගෙන පාලනයක් ඇතිව කටයුතු කිරීමේ හැකියාවෙන් ඒ තනත්තා තොර වෙනවා. එහෙම නැතුව පින්නතුනේ දැන් සමහරු තර්ක කරනවා පංචශීලයට මද්‍යපානය වැළකීම ඇතුළත් වෙලා තිබුණට දස අකුසල කර්මවලට මද්‍යපානය ඇතුළත් වෙලා නැහැ. ඒ කියන්නේ ප්‍රාණඝාතයෙන් වැළකීම, අදත්තා දානෙන් වැළකීම, කාමමිත්‍යාචාරයෙන් වැළකීම කියන කයින් සිද්ධ වෙන අකුසල් තුනයි, මුසාවාද, පිසුනා වාච, පරුසා වාච, සම්පප්පලාප කියන වචනෙන් සිද්ධ වෙන අකුසල් හතරයි, අභිජ්ජා ව්‍යාපාද මිච්ඡා දිට්ඨි කියන මනසින් සිද්ධ වෙන අකුසල් තුනයි. එතකොට අකුසල් 10යි, දස අකුසල්. එතකොට එතන සුරාමේරයෙන් වැළකීම, මත්පැණින් වැළකීම, මද්ද්‍රව්‍යෙන් වැළකීම කියලා එකක් නැහැ. එහෙමනම් ඒක වරදක් නැතිද කියන වගේ ගැටලුවක් කෙනෙකුට එනවා. එතනදී ඒක වරද, ඒ දස අකුසල කර්මපතේට ඇතුළත් කරලා නැත්තේ මත්පැන් පානය කිරීමම අකුසලයක් කියන එක එහෙම ගන්නට පුළුවන් කමක් නැහැ. ඒක මත්පැන් පානය කිරීම සියලු අකුසල් වලට හේතු වෙන මූලයක් වෙනවා, පදනමක් වෙනවා. එයි කායික මානසික තීව්‍රතාවය මොට වෙච්ච ගමන්, කයේ මනසේ සමතුලිතතාවයේ ගිලිහුණු ගමන් ඒ තනත්තාගේ සිත ප්‍රමාදී තත්ත්වයට, ඒ කියන්නේ සිහියෙන් තොර වෙනවා. සිහිය පවත්වන්නට ශක්තිමත් නැහැ. තමන් කරන දේ, තමන් කියන දේ, තමන් සිතන දේ ඇති යහපත අයහපත තෝරා බේරා ගන්නට තරම් තීව්‍රතාවයක් ඔහුගේ මනසේ නැහැ. නිරන්තරයෙන් චංචලයි, ව්‍යාකූලයි, වික්ෂිප්තයි. එතකොට ඒ නිසා හිතට එන දේ හිතනවා, කටට එන දේ කියනවා, හිතුණු දේ කරනවා. එතකොට ලැජ්ජාවක්, බයක්, ඒකෙන් තමන්ට හානියක් වෙනවද, අනුන්ට හානියක් වෙනවද, මෙලවට හානියක් වෙනවද, පරලවට හානියක්, එහෙම විචාරපූර්වක භවකට යන්නට තරම් ශක්තිය නැහැ. ඒ ශක්තිය, ඒ තීව්‍රතාවය තමයි මද්ද්‍රව්‍ය වලින් මොට කරන්නේ. ඉතින් ඒ නිසා තමයි සමහරෝ තමන්ට කියාගන්න බැරි දෙයක් කියාගන්න ඕන වුනහම මත්පැන් පානය කරන්නේ. එයි එතකොට ලැජ්ජ බය නැතුව එහේ කටට එන එකක් කියලා දාන්නට පුළුවන්. ඊළඟට තව සමහර කෙනෙක් තමන්ට කරන්න බැරි අපරාධයක් කරන්න ඕන වෙනකොට මද්ද්‍රව්‍ය පාවිච්චි කරනවා. එයි ඒ විනාශේ, ඒ අපරාධේ කරන්නට ඇති වෙන ලැජ්ජ බය තමන්ගේ සිතට නැති වෙන නිසා. මේ විදිහට මද්ද්‍රව්‍ය ශරීරගත කර ගැනීමෙන් කායික මානසික තීව්‍රතාවයේ, කායික මානසික සමතුලිතතාවයේ ගිලිහී යනවා. එතකොට කරන කියන සිතන දේහි අර්ථය අනර්ථය තෝරා බේරා ගැනීමේ හැකියාව ගිලිහෙනවා. ඒ හැකියාව ගිලිහුණු ගමන් එතනින් එහාට සිත පවතින්නේ ප්‍රමාදී බව තුළ, එහෙම නැත්නම් සිහියෙන් තොර බව තුළ. එනිසා සියලුම අකුසල් වලට එය මූලයක් වෙනවා. එනිසයි මද්යපානය වරදක් හැටියට දක්වලා තියෙන්නේ. නමුත් දස අකුසල කර්මපතවලට ඇතුළත් නොවෙන්නේ මේ මද්යපානයේ පමණක්ම අකුසලයක් අපාගත වෙන ක්‍රියාවක් හැටියට දක්වන්නට පහසු නැහැ. එය මද්යපානය, එහෙම නැත්නම් මද්ද්‍රව්‍ය ශරීරගත කර ගැනීම හේතු කොටගෙන ඒ තනත්තා ප්‍රමාදයටපත් වෙනවා. ඒ ප්‍රමාදී බවයි ඒ තනත්තාට මහත් වූ අනර්ථය කරන්නට හේතු වෙන්නේ. ඒ නිසා අපි මාත්‍රිකා කළ ගාථා ධර්මයෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ අප්පමාදේන මඝවා දේවානං සෙට්ටතංගතෝ අප්පමාදම් පසංසන්ති පමාදෝ ගරහිතෝ සදා. එතකොට අප්‍රමාදී බව කරණ කොටගෙන, ඒ කියන්නේ මේ සිහිය පවත්වා ගැනීම හේතු කොටගෙන තමයි මඝමානවකයා දෙවියන්ගෙන් අග්‍ර වූ සක්‍ර පදවියට පත් වුනේ. දෙවියන්ට රජ වූ සක්‍ර පදවියට මඝ කියන මානවකයා පත් වුනේ අප්‍රමාදී බව නිසා. අකුසලයෙන් වැළකීලා කුසල් දහම් සම්පාදනය කරලා ලෝක ධර්මතාවයන් වටහාගෙන ගුණධම් වැඩිම තුලිනු මේ தත්ත්වයට පත් වුනේ. ඒ නිසා මිනිසුන් අතර ශ්‍රේෂ්ඨත්වයට පත් වෙන්නටත්, දෙවියන් අතර ශ්‍රේෂ්ඨත්වයට පත් වෙන්නටත්, සසර ගමන නිමා කරන්නටත් උපකාර වෙන්නේ සතිය පැවැත්වීම හෙවත් අප්‍රමාදයයි. එනිසා අප්‍රමාදං පසංසන්ති, ඒ අප්‍රමාදී බව බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා විසින් ප්‍රඥයන් විසින් ප්‍රශංසා කරනු ලබනවා. පමාදෝ ගරහිතෝ සදා ප්‍රමාදී බව නුවණැත්තන් විසින් සියලු කල්හි ගර්හාවට ලක් කරනවායි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. ඉතින් මේ කාරණා සිහියේ පවත්වාගෙන තම තමන්ගේ ශක්ති ප්‍රමාණයෙන් අප්‍රමාදී බව හෙවත් සම්මා සතිය පවත්වාගෙන දුක් විපත් වළක්වා ගන්නටත්, ජීවිතයේ અભිවෘද්ධිය සලසා ගන්නටත්, ඒ වගේම එළඹෙන අභියෝග ජය ගන්නටත්, අකුසලෙන් වළකින්නටත්, කුසල් දහම් දියුණු කරන්නටත්, ලෝක ධර්මතාවයන් අවබෝධ කරගෙන නිර්වාණ ගාමිනී ප්‍රතිපදාවෙහි යෙදෙන්නටත් මේ අසු දහම් කරුණු හැම දිනාටම මහෝපකාරී වේවා කියලා ආශිර්වාද කරනවා. මෙතෙක් වේලා ධර්ම ශ්‍රවණේ කිරීමෙන් සිදු කරගත් සියලු කුසල් දෙවියන් සහිත ලෝකයාටත්, මිය පරලෝකීය ඥාතීන්ටත්, ඔබ අප හැම දිනාටම බුදුපසේ බුදුමහරහතන් වහන්සේ නිවී සැනසී පැමිණවදාල උතුම් නිවනින් සැනසීම පිණිසම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරා. ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවානාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං. ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවානාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවානාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා. අද ධර්මදේශනාවෙහි දායකත්වයේ දරන්නේ ඕස්ට්‍රේලියාවේ පදිංචි තනුෂ්කා සමරසිංහ මහත්මිය සහ මහෝදය පල්ලාවල පුතණුවන් විසින්. පින්කමේ අරමුණු හැටියට දක්වලා තියෙන්නේ අභාවප්‍රාප්ත රවීන්ද්‍ර සමරසිංහ පියාණන් සහ මංජු ගයන් පල්ලාවල ස්වාමි පුරුෂයාණන් ඇතුළු පවුලේ මිය ගිය සියලු ඥාති හිත මිත්‍රාදීන්ට පුණ්‍යානුමෝදනා කිරීම, සුජීවත්ව සිටින නන්දනී වීරසිංහ මෑණියන් වහන්සේ ඇතුළු පවුලේ සියලුම වැඩිහිටියන්ට, සහෝදර සහෝදරියන්ට, දූදරුවන්ට, හිත මිත්‍රාදීන්ට නිදුක් නිරෝගී සුව ප්‍රාර්ථනා කරමින්, දේශකයන්න් වහන්සේ ඇතුළු සද්ධර්මයේ ශ්‍රවණය කරන හැම දෙනාටම ආශිර්වාද කරමින් අද ධර්මදේශනාවෙහි දායකත්වයෙන් දරන්නේ. හැම දිනාටම දහම් අසන්නට අවස්ථාව සලස්වා දීම ධර්ම දානමේ මහ පිංකමක්. තම තමන් ධර්ම ශ්‍රවණය කිරීම ධර්ම ශ්‍රවණමේ පිංකමක්. ඒ දෙආකාර කුසලයෙන් ප්‍රඥාව දියුණු කරගන්නට හේතු වෙනවා. මේ ਸਰව ප්‍රකාරයෙන් සිදු කරගත් සියලු කුසල් ලෝකයේ සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරන, පින තුන ආරක්ෂා කරන ඉන්ද්‍රාදී සියලු පිංකමති දෙවි දේවතාවෝ දේව මාතාවෝ සතුටින් අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ දිවයිසුරු සම්පත් වර්ධනය කරගනිත්වා. සම්බුද්ධ ශාසනයත් මනුෂ්‍ය වර්ගයාත් චිරාත් කාලයක් එහෙන් ආරක්ෂා කෙරෙත්වා. දෙවියෝත් ප්‍රාර්ථනීය බෝධියකින් නිවන් දකිත්වා කියලා ප්‍රාර්ථනා කරන් මිය පරලෝ යන්නට දුනු රවීන්ද්‍ර සමරසිංහ පියාණන්, මංජු ගයන් පල්ලාවල ස්වාමි පුරුෂයාණන් ඇතුළු පරම්පරාගත සියලු ඥාති හිත මිත්‍රාදීන් මේ කුසල් දහම් සතුටින් අනුමෝදන් වෙත්වා. ඒ හැම දෙනාගේම භව ගමන සුවපත් කර ගනිත්වා. ප්‍රාර්ථනීය බෝධියකින් නිවන් දකිත්වා කියලා ප්‍රාර්ථනා කරන් ඔබ අප හැම දෙනාටමත් මේ උදාර කුසලයේ මෙලව යහපත અભිවෘද්ධිය පිණිස පවතිවා. සසර වාසය කරන තාක් නරකාදී සතර අපායකට මිත්‍යා දෘෂ්ටි කුලයකට පත් නොවීම පිණිස, කල්‍යාණ මිත්‍ර සම්පත්තියේ සද්ධර්ම ශ්‍රවණේ ලැබීම පිණිස හේතු වේවා. බුදුපසේ බුදුමහරහතන් වහන්සේ නිවී සැනසී පැමිණවදාල උතුම් නිවනින් සැනසීම පිණිසම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරන්න. දායකත්වයේ දරන තනුෂ්කා සමරසිංහ මහත්මියටත් මහෝදේ පල්ලාවල පුතණුවන්ටත් ඒ වගේම සුජීවත්ව සිටින නන්දනී වීරසිංහ මෑණියන් ඇතුළු සියලු දෙනාටම නිදුක් බව නිරෝගී භාවය චිරජීවනයේ සලසේවා මේ බඳු කුසල් දහම් සිදු කරමින් තමන්ටත් ලෝකයටත් සම්බුද්ධ ශාසනයටත් වැඩදායක වාසනාවන්ත ජීවිත ගත කරන්නට හැම දිනාටම ශක්තිය ලැබේවා කියලා ආශිර්වාද කරා.